අපි දැන් කතාබහට සූදානම් වන්නේ සීනි පරිභෝජනය පිළිබඳව. නමුත් වෙනදා විදිහට අපි කතා බහ කරන මේ සීනි වැඩිපුර ආහාරයට ගැනීම නිසා සිදුවන සෞඛ්‍ය ගැටලු ආදී පිළිබඳව නෙවෙයි අද අපි කතා බහ කරන්නේ. යම්කිසි වෙනස් පැතිකඩකින් මේ සීනි පරිභෝජනයේ දිහා බලන්නේ අපි මේ සූදානම් වන්නේ. අධික සීනි පරිභෝජනය අපිට එතරම් හිතකර නොවන බව දැන දැනත් අපි තවත් මේ වගේ සීනි පරිභෝජනයට පෙළඹෙන්නේ ඇයි? මේ අපේ ඇත්තටම ආහාර පුරුදුවල ඇති යම්කිසි ගැටලුවක්ද? ඉතින් මේ ගැන තමයි අද අපි කතා බහ කරන්නේ. ඒ කතා බහට අපිත් සමග එකතු වන්නේ ශ්‍රී ලංකාවේ සිට ශ්‍රී ලංකාවේ ප්‍රකට පෝෂණ වේදිකාවක සහ පෝෂණය පිළිබඳව පර්යේෂකයෙකු උපදේශකවරයෙකු ලෙස සත්කටයුතු කරන ආචාර්ය සනත් මහවිතානගේ. ඉතින් ආචාර්ය මහවිතානගේ, අපි ඔබව අයිබෝන් කියලා මුලින්ම පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට.
අයිබෝන් චරිකා.
ඔව් ආචාර්ය මහවිතානගේ, අපි දැන් අපේ කතාව පහ පටන් ගනිමු. මේ අපි උත්සව කාලයකුත් පහු කරගෙන දැන් ඇවිල්ලා තියෙන, විශේෂයෙන්ම මේ සීනි අඩංගු ආහාරවලට බොහෝ දෙනා යොමු වන කාලයක් පහු කරගෙන තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඇත්තටම අපේ මේ චර්යා රටාවේ සීනි වලට මෙච්චරම අපි ඇදලා යන්නේ ඇයි? සීනි සහිත ආහාර වලින් සෞඛ්‍යයට එතරම් හිතකර නොවන බවට බොහෝ දෙනා දැන් දන්නා කාර්යයක් බවට පත්වෙලා තිබෙද්දිත් අපි ඒ ගැන මුලින්ම කතා බහ කරමු.
බොහොමත්ම ස්තුතියි චරිතා. ඒ වගේම බොහොමත්ම සන්තෝෂ වෙනවා අද කාලීන මාතෘකාවක් පිළිබඳව ඔයගොල්ලෝ කතා කරන එක ගැන. විශේෂයෙන්ම අපි දැක්කොත් එහෙම සමාජයේ ශ්‍රී ලංකාවේ විතරක් නෙමෙයි, මම හිතන ඕස්ට්‍රේලියාවේ වුණත් මේක දකින්නට ලැබෙනවා. ඔබේසිටි, එහෙම නැත්නම් ස්ථූලතාවය, ඊට පස්සේ සිටින් ඉහාට ගිහිලා ස්ථූලතාවය හා සම්බන්ධ වූ අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන නොන් කමියුනිකබල් ඩිසීසස් කියලා, බෝ නොවන රෝග වසංගතයක් විදිහට හැම රටකම, ලෝකේ හැම රටකම ව්‍යාප්ත වෙමින් පවතින අවස්ථාවක් මේක. ඉතින් එවන් අවස්ථාවක මේ විශේෂයෙන්ම අපේ ආහාර රටාව ගැන කතා කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ ආහාර රටාව ගැන කතා කරනකොට සීනි, එහෙම නැත්නම් අධික කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක් අපේ ආහාරයේ තිබීම එක් ප්‍රධාන සාධකයක් විදිහට අපි සලකනවා මේ බෝනෝන රෝග වසංගතයක් විදිහට වැද්දීමට. නමුත් ඔබ අහපු ප්‍රශ්නේ මම හිතන්නේ අපේ සාකච්ඡාවට අද ප්‍රවේශයක් ගන්න ඉතාමත්ම වැදගත් දෙයක් වෙනවා කියලා. දැන් මේ පුරුද්දක් කියන්නේ මොකක්ද කියලා අපි බැලුවොත්, එහෙම උදාහරණයක් විදිහට අපි පුරුද්දක් කියන්නේ අපි හැමදාම උදේ පහට නැගිටිනවා නම් ඒක පුරුද්දක්. අපි දවසකට ආහාර වේල් තුනක් ගන්නවා, ඒක අපි පුරුද්දක්. ඉතින් මේවා ඔක්කොම පුරුදු. වෙන විදිහකින් කිව්වොත් එහෙම චරිත, දැන් ජීවිතය කියන්නේ මේ පුරුදු සමූහයක්, පුරුදු ගොඩක්. මේ පුරුදු තුල තමයි අපේ ජීවිතය අපි ගත කරන්නේ. ඉතින් අපි තුල තියෙන මේ පුරුදු හොඳ හෝ නරක කියලා අපිට දෙකකට බෙදන්න පුළුවන්. ඉතින් හොඳ පුරුදු වැඩි කර ගැනීමෙන් තමයි අපිට සාර්ථක ජීවිතයක් ගත කරන්න පුළුවන්. මම මේ සාර්ථක කියලා කියන්නේ ආර්ථිකමය වශයෙන් පමණක් නෙමෙයි, සෞඛ්‍යමය වශයෙන් සාර්ථක ජීවිතයක් ගත කරන්නත් පුළුවන්. ඒ හා සම්බන්ධ වන්නා වූ ඒ අදාළ පුරුදු වැඩි වෙන තරමට දැන් ඒ වගේම අපිට පුළුවන් නරක පුරුදු අඩු කරන්න. එතකොට මේ දෙකේම එකතුවක් විදිහට, සංක්ෂිප්තයක් විදිහට අපේ සමස්ත ජීවිතේම ඉතාමත්ම සාර්ථක වෙනවා. ඉතින් අපි කෙටියෙන් බලමු මේ පුරුද්දක් හැදෙන්නේ කොහොමද කියලා. දැන් පුරුද්දක් හැදෙන්න ප්‍රධාන කාරණා තුනක් බලපානවා. පළවෙනි එක තමයි සමාජයේ දකින්නට ලැබෙන අපි කියන සෝෂල් නෝම්ස්, එහෙම නැත්නම් සමාජයේ අපිට දකින්න ලැබෙන සංසිද්ධි. දෙවෙනි කාරණේ තමයි මේ එක එක්කෙනාගේ තියෙන මතවාදයන්, එක එක්කෙනාගේ තියෙන අදහස් ආකල්ප. එතකොට ඒක නොලෙජ් එක අපි කියලා කියනවා. ඊළඟට තුන්වෙනි එක අපිට කතා කරන්න පුළුවන් එක එක්කෙනාගේ තියෙන ඇටිටියුඩ්. දැන් එහෙම උදාහරණයක් විදිහට කියනවනම් දැන් මම මේ ආහාර සම්බන්ධයෙන් මගේ හැඟීම මොකද්ද කියන එක. ඔන්න ඔය ටික ඔක්කොම එකතු වෙලා තමයි පුරුද්දක් හැදෙන්නේ. දැන් උදාහරණයක් විදිහට කෙනෙකුට නිවැරදි ආහාරය, එහෙම නැත්නම් පෝෂදායි ආහාර පුරුද්දක් සඳහා යන්න ප්‍රධාන කාරණා තුන තමයි එයාට ආහාර පෝෂදායි ආහාර පිළිබඳව තියෙන පුරුදු. මේ පුරුදු ගැන පිළිබඳව තියෙන දැනුම ඉතාමත් වැදගත් වෙන, මොන ආහාරයට මොන විදිහට ආහාරයට ගන්න ඕන කියන එක. දෙවෙනි එක තමයි ඒ දැනීම තිබීමෙන් පමණක් එයාට යම් කිසි හොඳ ආහාර පුරුද්දක් ඇති කරන්න බෑ. එයාට වැදගත් වෙනවා ඒ සම්බන්ධයෙන් යාගේ ආකල්ප මේ වර්ධනය. දැන් නිවැරදි ආකල්පයක් නැත්නම් කොච්චර දැනීමක් තිබුණත් වැඩක් නැහැ. ඉතින් මම අද ගොඩක් කැමති වෙනවා චරිත කතා කරන්න, විශේෂයෙන්ම අපේ ආහාර පුරුදු සම්බන්ධයෙන් ආකල්ප මේ වෙනසක් ඇති කරගන්නේ කොහොමද කියන එක අද මේ රේඩියෝ වැඩසටහනේ.
ඔව්, ඔබේ ප්‍රවේශයක් ගත ආකාරයටම අපි දැනගන්න කැමති අපි කාටත් දැන් ආහාර පුරුදු තිබෙනවා විවිධ ආකාරයේ. නමුත් කොහොමද මේ නිවැරදි ආහාර පුරුදු අපි ඇති කරගන්නේ?
ඔබ බොහොම මේ නිවැරදි විදිහටම කතා කරා. දැන් අපි හැම දිනාටම ආහාර පුරුදු තියෙනවා. හරියට හරි අපි මානව සම්භවයේ ඉඳලා අද වෙනකම්ම අපි යම්කිසි ආහාර පුරුද්දක් තියෙනවා. අපි මුලින්ම කාපු දේවල් දැන් අපි අද ගන්න ආහාර දේවල් පිළිබඳව. නමුත් අපි නිවැරදි ආහාර පුරුද්දක් ඇති වෙන්නේ කොහොමද කියන එකදී විශේෂම බලපානවා ප්‍රධාන කාරණා දෙකක්. දැන් මේ කාරණා දෙක අපිට සංක්ෂිප්ත විදියට කියන්න පුළුවන්. පළවෙනි වශයෙන්ම තමයි ඔහුගේ ඒ ආහාර පුරුදු පිළිබඳව දැනුම. දෙවෙනි කාරණේ තමයි ඔහුගේ ආහාර පුරුදු පිළිබඳව තියෙන ආකල්පය, එහෙම නැත්නම් ඇටිටියුඩ්ස් කියලා කියනවා. දැනීම පිළිබඳව අපි චුට්ටක් කතා කරොත් එහෙම දැන් සරල විදිහට අපිට කියන්න පුළුවන්. අපි දැන් අපි උදාහරණයක් විදිහට අපි ගමුකෝ සීනි. ක්‍රමක්‍රමයෙන් මම ලංකාවේ දත්ත විශ්ලේෂණය කරනකොට දැක්කා ක්‍රමක්‍රමයෙන් දැන් මං හිතන්නේ ඔස්ට්‍රේලියා වගේ රටවල් වලට ලාංකිකයන්ට මේක බොහෝ ප්‍රශ්නයක් වෙලා තියෙනවා ඇති. 1961 ඉඳලා 2013 වෙනකම් FAO Food and Agriculture Organization එකේ තියෙන ෆුඩ් ෂීට් බැලන්ස් කියලා දත්ත හම්බෙන දත්ත ගන්න පුළුවන් තැන. ඒ බැලුවම මම දැක්ක දේ තමයි අපි ඉංග්‍රීසියෙන් කියනවා per capita consumption කියලා. එහෙම නැත්නම් ඒක පුද්ගල දෛනික පාරිභෝජනය ක්‍රමක්‍රමයෙන් 1961 ඉඳලා 2013 වෙනකම් මේ ඒක පුද්ගල සීනි පරිභෝජනය, අපි ඔය සීනි කියන එක මම දැනට හඳුනන්නේ සුක්‍රෝස් කියන එක, රිෆයින් ෂුගර් පරිභෝජනය සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. දැන් මේක වැඩි වෙන්න හේතු මොනවාද? එතකොට මේ වැඩි වීම නිසා ඇති වෙන සංකූලතා මම පැහැදිලි කරන්න අවශ්‍යතාවයක් නැහැ. විශේෂයෙන්ම excessive consumption of sugar, එහෙම නැත්නම් වැඩිපුර සීනි ආහාරයට ගැනීම අපි හොඳටම දන්නවා ශාරීරික ස්ථූලතාවයට බලපාලා එතනින් එහාට යන සංකූලතාවලට යන බව. නමුත් ඇයි මෙච්චර දැනුම තියාගෙනත් ඇයි මම ගොඩක් වෙලා මම කල්පනා කරන්නේ ඇයි අපි මේ සීනි වර්ග අඩුවෙන් ගන්නට ඕනේ කියන ආකල්පය ඇයි අපි තාමත් ඇති නොකරගන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම චරිත ඔබ පැහැදිලිවම සඳහන් කර අපි උත්සව සමයක් ඉතාමත් ඉක්මනින් අපි පහු කරා විතරයිනේ. මම හිතන්නේ දැන් ඔබ වුණත් උත්සව සමයේදී සාමාන්‍යයෙන් වැඩිපුර කේක් වගේ දේවල් කැවෙන්න ඇති.
අනිවාර්යයෙන්ම.
එතකොට දැන් මේ වගේ දෙයක් ආහාරයට ගන්නකොට අපිට මුලින්ම අපේ හිතට එන හැඟීම් දිහා පිටත් බලන්න ඕනේ. උදාහරණයක් විදිහට දැන් මේක තමයි ආකල්පය කියලා කියන්නේ. දැන් චරිත උදාහරණයක් විදිහට මම නම් මේක තමයි දැනුම අවශ්‍ය වෙන්නේ. දැන් මම උදාහරණයක් විදිහට අපි හිතමු හොඳට අයිසින් දාලා තියෙන අයිසින් දාපු හොඳ කේක් කෑලා කණ්ඩ අතට ගන්නකොට, එහෙම නැත්නම් අපි තුමුඳ ලොකු අයිස්ක්‍රීම් එකක් කණ්ඩ අතට ගන්නකොට මුලින්ම මගේ ඔළුවට එන කල්පනාව තමයි මේ ආහාරය නිසා මට හම්බ වෙන කැලරි ප්‍රමාණය, ශක්ති ප්‍රමාණය මම දවාගත්තේ නැත්තම්, මම දහනය කරේ නැත්තම් මේ ටික මගේ ඇඟේ මේ විදිහට තැම්පත් වෙනවා. මේ ටික මගේ ඇඟේ තැම්පත් වුණාට පස්සේ එතනින් තමයි මගේ ස්ථූලතාවය ආරම්භ වෙන්නේ. එතකොට චරිත මම හැමතිස්සෙම කරන්නේ මම හැමතිස්සෙම කල්පනා කරනවා දැන් මේ සීනි ටික මේ එක්කෝට චොකලට් වෙන්නට පුළුවන්. මේ මම ගොඩාක් අද කතා කරන්නේ මේ සීනි ඉහළම සාන්දරයෙන් තියෙන ආහාර ගැන. අයිසින් තියෙන කේක් එකක් වෙන්න පුළුවන්, අයිස්ක්‍රීම් වගේ දෙයක් වෙන්න පුළුවන්. එතකොට මම කල්පනා කරන්නේ මට අද දවසට වෙලාවක් තියෙනවද විනාඩි 20ක් විතර වගේ ව්‍යායාමයක් කරන්න, හයියෙන් ඇවිදින්න, දුවන්න, එහෙම නැත්නම් ජිම් එකට යන්න වෙන්නත් පුළුවන්. ඒ වෙලාවක් තියෙනවද කියලා බලනවා. ඉතින් ඒ වෙලාවක් තියෙනවා නම් ඇත්තටම මම මේ ආහාරය බොහෝම කැමැත්තෙන් රස විඳිනවා. දැන් මේ චරිත ගොඩක් වෙලාවට අපි මේ පෝෂණ විද්‍යාව කියලා කියන අපි වැරදියට අඳුරගත්ත දෙයක් කියලා මට හිතෙනවා. මේ කිසිම ආහාරයක් මම නම් හොඳ හෝ නරක හෝ කියලා බෙදන්නේ නැහැ. නමුත් හැම ආහාරයක්ම ගත යුතු ප්‍රමාණයක්, ගත යුතු වෙලාවක් තියෙනවා. ඉතින් අපිට පුළුවන් නම් මේ ආහාරය ගන්න ඕනි වෙලාව මොකද්ද, ගත යුතු ප්‍රමාණය මොකද්ද කියලා දැනගන්න මේ ලෝකේ තියෙන සියලුම ආහාර වර්ග අපිට කිසිම සීමාවක් නැතුව වෛද්‍ය සංකූලතා නැත්තම් ඉතාමත්ම හොඳින් රස විඳින්නට පුළුවන්. ඉතින් පෝෂණ විද්‍යාව කියන්නේ අන්න ඒ වගේ හරි තමන්ව දැනුවත් කරන, තමන්ව එම්පවර් කරන හොඳ විෂයක්. දැන් මම ගොඩක් වෙලාවට මම දෙන උපදෙස් තමයි එතනින් ගිහලා සීනි වගේ දෙයක් ගන්නකොට හැමතිස්සෙම හිතන් මට අද දවසේ මේ ගත්ත දේ දහනය කරලා වැය කරන්න වෙලා පුළුවන්කමක් තියෙනවද? එහෙම තියෙනවා නම් ඒ දේ ඉතාම සන්තෝෂෙන් ආහාර ගත්තට කමක් නැහැ. නමුත් දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙන්නේ පෝෂණය දැනගන්නවායි කියලා මේ තැන් වලට ගිහිල්ලා කෑම නොගෙන ඉන්නවත්, එහෙම නැත්තම් මේ සීනි වලින් සම්පූර්ණයෙන් ඈත් වෙන්නවත් නෙමෙයි, ඒ ගත යුතු ප්‍රමාණය කොයි වෙලාවෙද ගත යුත්තේ කියලා දැන ගැනීමම තමයි මේ ආකල්ප මේ වෙනසට ඉතාමත්ම වැදගත් වෙන්නේ.
ඔව්, එතකොට අවසාන වශයෙන් ආචාර මහවිතානගේ අපිට දෙන පුළුවන් පණිවිඩය කුමක්ද අපේ අසන්නන්ට සීනි භාවිතය පිළිබඳව අපි මේ ආකල්පමය සහ චර්යාමය වෙනස ඇති කරගන්නට කියලා?
තව එක කාරණයක් කතා කරන්න කැමතියි. දැන් පෙර මං කලින් කිව්වා වගේ ෆුඩ් ඇන්ඩ් ඇග්‍රිකල්චර් ඕගනයිසේෂන් එකේ ෆුඩ් බැලන්ස් ෂීට් කියන ඩේටා දත්ත විශ්ලේෂණය කරාම මම දැක්ක දෙයක් තමයි දවසකට ලංකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයෙක්, මම හිතන ඔස්ට්‍රේලියාවෙත් ඒ තත්ත්වයේ විදිහට ඇති, සීනි ග්‍රෑම් 78ක් ආහාරයට ගන්නවා කියලා මේ අලුතෙන් එකතු කරනවා. ඔබ නිකමට කඩේකට ගෙදරදී තියෙන සීනි ග්‍රෑම් 78ක් අරගෙන පොඩි බෑග් එකකට දාලා මැනලා බලන්න. මේ මැනලා බැලුවට මේ පොඩි බෑග් එකකට එහෙම නැත්නම් අපි වෙනවා ඉස්සර අපි තියෙන ගණවට තියෙන වගේ අර කඩදාසියෙන් ගොට්ටක් හදලා මේ සීනි ග්‍රෑම් 78 දැම්මම අපිට පේනවා අපි දවස් 30 කොච්චර විශාල ප්‍රමාණයක් අපි සීනි ආහාරයට අරගෙන තියෙනවද කියලා. මෙන්න මේක අපේ ආකල්පනයේ වෙනසකට ලොකු වැදගත්කමක් වෙනවා. ඉතින් අපිට පුළුවන් නම් දැනුම අපිට පුළුවන්කමක් තියෙනවා නම් අපි යම් කිසි විදිහකට ඕගනයිස් කරලා යම් කිසි විදිහකට සකස් කරලා අපි ආකල්පනයේ වෙනසක් ඇති කරගන්න ඒ තුලින් අපිට පුළුවන් වෙනවා අපිට අලුත් පුරුද්දක් ඇති කරගන්න අපි මේ සීනි වැඩිපුර තියෙන ආහාර ගැනීම අඩු කරන්න. ඉතින් මේ පුරුද්ද තවත් දෙයක් තමයි අර අපි දන්නවා ගොඩක් වෙලාවට මානසික මනසේ පුරුද්දක් ඇති වෙන නම් එකම දේ දවස් 15ක් කරන්න ඕන. දවස් 15ක් කරාට පස්සේ 16 වෙනි දවසෙන් පස්සේ ඒ පුරුද්ද ඒක පුරුද්දක් බවට පත් වෙනවා. ඉතින් පළවෙනි දවස් 15 බොහොම අමාරුයි. ඒ හැබැයි අමාරුයින් හරිය දවස් 15 කරගත්තොත් 16 වෙනි දවසේ ඉඳලා ඔබට පුළුවන් ඒ අලුත් අලුත්දේ පුරුද්දක් විදිහට ඇති කරගෙන සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට. ඉතින් ඔබ සියලු දෙනාටම ඒ විදිහ අලුත් පුරුදු ඇති කරගෙන සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්න හැකියාව ලැබේවා ප්‍රාර්ථනා කරමින් මාද සාකච්ඡාව සමාප්ත කරනවා. බොහොමත්ම ස්තුතියි.